जन्मभूमि अंकदीप विजयभूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් කමිල.
ආයිබෝන් නිරෝෂි. නිරෝෂි ලස්සන ගැන වාට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
ලස්සන මට හිතෙනවා කමිල, මේ ලස්සන කියන එක ඇතුලේ තියෙන්නේ හිතේ සතුට සැනසීම කියලා. එහෙම තිබ්බහම අනෙක් සියලු දේ ලස්සනට පේන්න ගන්නවා, ලස්සනට දැනෙන්න ගන්නවා, ඒ වගේම තමයි ලස්සනට හැඟෙන්නත් ගන්නවා. එහෙම නේද කමිල?
ඔව්, තමා හිතන පතන දේවල් අනුව තමයි කෙනෙක් අනෙක් දේවල් දකින්නේ. ඒක හරි. ලස්සන කතාවක් මතක් වුණා නෝෂි මට, මම කියවපු පොතක තිබුණා. මේක දිග කතාවක්, මම කෙටියෙන් කියන්න. හරි අමාරුයි ඉතින් මේ දිග කතාවල් කෙටියෙන් කියන්න. මොකද කතාවේ ආදර්ශමත් දේ හරියට දෙන්න එපැයි. මිනිසෙක් හිටියා ජපානයේ. මොහු මරණාසන්නයි, අසනීපෙන් ඉන්නේ. මොහු දන්නවා මේ අසනීප තත්ත්වය නිසා නුදුරේදීම මිය යන්න වෙනවා කියලා. මෙයා කියනවා මට පොලිස් පරීක්ෂකවරයෙක්ව හමු වෙන්න ඕන, කතා කරන්න ඕන කියලා. ඉතින් රෝහලේ ඉන්න වෛද්‍යවරුන් ඒ අවස්ථාව හදලා දෙනවා. ඔහු හමු වෙන්න පොලිස් පරීක්ෂකවරයෙක් එනවා. මොහු එම පොලිස් පරීක්ෂකවරයාට කියනවා, මම තමයි සතෝෂි කිරිසිම. මුළු ජපානයම දන්නවා. ජපානයේ අපරාධකරුවෙක්. ජපානයේ විවිධ තැන්වලට බෝම්බ හෙළපු කෙනෙක්. විවිධ අනර්ථයන් සිදු කරපු කෙනෙක්. මම තමයි හැමදේම කළේ. එතකොට පොලිස් පරීක්ෂකවරයා අහනවා, ඇයි ඔබ ඔය පාපොච්චාරණය මට දැන් කරන්නේ? මොකක්ද ඒකට හේතුව කියලා. මම කියනවා, මම මගේ නම වෙනස් කරගෙන, මගේ පෙනුමත් වෙනස් කරගෙන, මම කරන රැකියාවරුත් වෙනස් කරගෙන, මම සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙක් විදිහට මුළු ජීවිත කාලෙම ජීවත් වුණත්, මට මගේ මරණය ඉදිරියේදී මට මගේ අනන්‍යතාවය තියාගෙන සැබෑ හෘද සාක්ෂියක් තිබෙන කෙනෙක් විදිහට, නිදහස් මිනිහෙක් විදිහට මට මැරෙන්න ඕන කියලා. සමහර වෙලාවට මුළු ජීවිතේම කෙනෙක් සමාජයට බොරු රූපයක් පෙන්නගෙන හිටියත්, මරණය ඉස්සරහට ආවම හිතෙනවා ජීවිතේ නිදහසක් සුවයක් ඕන නේද මේ ඇස් දෙක පියාගන්න තියෙන වෙලාවෙ කියලා. ඒ නිදහස සුවය මරණ මොහොතේදී නෙමෙයි, ඊට කලින් අත්විඳින්න පුළුවන් සුන්දර මනසක් ඔබට ලැබේවයි ප්‍රාර්ථනා කරමින් අද අපි වැඩසටහන ආරම්භ කරමු.
ආ යනවා
දවසකම නිරෝගීව ජීවත් වෙන උත්සාහ කරනවා. හැබැයි අපට එලෙස ජීවත් වන්නට නිරෝගීකම රැකගන්නට අපට උපදෙස් අවශ්‍යයි. ඒ නිසාම තමයි ජන්ම භූමි අපි සූදානම් ඔබට එය ලබා දෙන්න. අද දවසේදී ඉතින් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ දියවැඩියාව පිළිබඳව. ඒ පිළිබඳව කතා බහ කරන්න අපත් සමග එකතු වන්නේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ දියවැඩියාව සහ අන්තර්සර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිරක සුමන තිලක. වෛද්‍යතුමනි, අපි දියවැඩියාව පිළිබඳව නිරන්තරයෙන්ම කතා කරනවා. මේ මාතෘකාව ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වෙලා තියෙනවා. මොකද ලෝකයේ දැන් දියවැඩියාව කියන රෝගය ඉතාමත් විශාල ලෙස බහුල ලෙස අපිට දකින්නට ලැබෙනවා. ඉතින් අපි නිරන්තරයෙන් මේ අයව දැනුවත් කළ යුතුයි කියන තැන නිසා තමයි අද දවසේදීත් මේ මාතෘකාව අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් වෛද්‍යතුමනි, පළවෙනිම මම අහන්න කැමති, මොකද්ද මේ දියවැඩියාව කියලා කියන්නේ?
ඔව්, මම හිතන්නේ ඉතා සරලව කිව්වොත් දියවැඩියාව කියන්නේ යම් කෙනෙකුගේ රුධිරයේ ග්ලූකෝස් නැත්නම් අපි කියන සරලව සීනි මට්ටම තියෙන ඕන ප්‍රමාණයට වඩා වැඩි අගයකින් දීර්ඝකාලීන ලෙස පැවතීම තමයි ඉතා සරලව කිව්වොත් දියවැඩියාව කියන්නේ. තව ටිකක් අපි ඒක විග්‍රහ කරොත් මම හිතන්නේ මේ ඒ වචනෙන්ම තේරෙන පරිදි දියවැඩියාව වැඩිපුර මුත්‍රායාම කියලා අපි කියනවා. ඊළඟට ආදි කාලයේ අපි දන්නවා මේ සංස්කෘත භාෂාවෙන් කිව්වා මදුමේහය කියලා. පැණි රස ඇති මුත්‍රා පිටවීම. මේ ඒ මේ නම් වලින් ඒ හඳුන්වන්නේ ඒ රෝගේ රෝග ලක්ෂණ. හුඟක් වෙලාවට වෙන්නේ වැඩිපුර මුත්‍රා පිටවීම, පැණි රස මුත්‍රා පිටවීම සහ ඇඟ කෙට්ටවීම වැනි ලක්ෂණත් එක්ක එන රුධිරයේ සීනි මට්ටම වැඩිවීම තමයි අපි මේ දියවැඩියාව කියලා ඉතා සරලව පැවසුවොත් කියන්න පුළුවන්.
ඩොක්ටර්, ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා කෙනෙක් කියනවා මට අඩු සීනි තියෙනවා, මට වැඩි සීනි තියෙනවා. මොකද මේ අඩු වැඩි සීනි කියලා කියන්නේ?
වැඩි සීනි තින් දියවැඩියාව තමයි. අඩු සීනි තත්ත්වය ඊට වඩා සංකීර්ණයි. අපි දන්නවා සමහරුන්ට අඩු සීනි කියලා කියන උදවියගේ ඇත්තටම සීනි අඩු වෙනවා. ඒ පූර්ව දියවැඩියා අවස්ථාවක් බොහෝ විට. විශේෂයෙන්ම ස්ථූලතාවය තියෙන උදවියට දියවැඩියාව වැළඳෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මේ අපි විශේෂයෙන්ම කතා කරන්නේ දෙවන වර්ගයේ දියවැඩියාව. දියවැඩියාවෙත් ප්‍රභේද තියෙනවා. උංගල දන්න හැටියට පළවන වර්ගය, දෙවන වර්ගය, ගර්භිණී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව සහ අනිකුත් හෝමෝන වෙනස් වීම නිසා ඇතිවන විරල මේ තත්ත්වයේ දියවැඩියා වර්ග තියෙනවා. නමුත් මේ අති බහුතරයකට 95%කටම තියෙන්නේ මේ දෙවන වර්ගයේ දියවැඩියා. ඒක තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ එවැනි කෙනෙකුට පූර්ව දියවැඩියා අවස්ථාවේදී ඇඟේ ඇතිවෙනවා ඉන්සියුලින්. ඔගොල්ලෝ දන්නවා යම් කෙනෙකුගේ රුධිරයේ ග්ලූකෝස් හෝ සීනි මට්ටම පාලනය කරන ප්‍රධාන හෝමෝනය තමයි අග්න්‍යාශයේ බීටා සෛලවලින් නිපදවන මේ ඉන්සියුලින් කියන හෝමෝනය. ඉතින් මේ හෝමෝනය හරියාකාරව ඇඟේ ක්‍රියා කරේ නැත්නම් හෝ අග්න්‍යාශයෙන් නිපදවන ප්‍රමාණය අඩු වුණොත් තමයි මේ දියවැඩියාව රෝගය ඇති වෙන්නේ. බොහෝ දෙනාගේ සිදුවෙන්නේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් හැදෙනවා. ස්ථූලතාවය සහ නොයෙකුත් හේතු නිසා ඇඟේ ඉන්සියුලින් ප්‍රතිරෝධයක් කියලා කියනවා ඇති වෙනවා. මේ හෝමෝනේ හරියට වැඩ කරන්නේ නැහැ. අන්න ඒ අවස්ථාව තමයි අපි ගන්නෙ අර පූර්ව දියවැඩියා. එවැනි පූර්ව දියවැඩියා අවස්ථාවේ ඇඟට ඕනවටත් වැඩිය ඉන්සියුලින් හැදෙනවා අර ප්‍රතිරෝධය මැඩ පවත්වන්න.
වෛද්‍යතුමනි, ඕනම දෙයක් අපිට වැළඳෙන්න කලින් පොඩි පෙරනිමිත්තක් අපිට ලැබෙනවානේ. ඉතින් දියවැඩියාව හැදෙන කලින් මේ වගේ පෙරනිමිත්තක් අපිට දැනෙනවාද?
ඔබ අහන ඔය මේ අඩු සීනිත් පෙරනිමිත්තක්. මම හුඟක් දෙනාට කියන්නේ එංගුලවිලා කියනවා මේ සීනි අඩු ඇඟ ගැහෙනවා, දාඩිය දානවා, සීනි බැලුවාම 60යි 70යි. ඒ සාමාන්‍යයගෙත් අපි කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ 80යි 110 වගේ අගේ මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර් අගයන් වලින් ගත්තාම තියෙන්නේ. දියවැඩියාව කියලා කියන්නේ 126ට මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර් වලට වඩා වැඩි වුණාම. සමහරු ඇවිල්ලා කියනවා ડોක්ටර් මගේ සීනි 70යි 65යි. අන්න එහෙම අඩු සීනි කියලා. නමුත් ඔවුන් දිහා බැලුවාම ඔවුන්ගේ ස්ථූලතාවය තියෙනවා සහ තව අංග ලක්ෂණ, ඇඟේ ඉන්සියුලින් හෝමෝනය වැඩි අංග ලක්ෂණ තියෙනවා. මේ බෙල්ල ප්‍රදේශයේ කළු වීම වැනි ලක්ෂණ, හම ඝන වීම එවැනි, අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇකන්තෝසිස් කියලා. අන්න එවැනි ලක්ෂණ තියෙන ඉන්සියුලින් ප්‍රතිරෝධය සහිත ලක්ෂණ තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් මෙතන වෙන්නේ අර ප්‍රතිරෝධය නිසා ඇඟට ඕනවටත් වැඩිය වැඩි ඉන්සියුලින් ප්‍රමාණයක් මුල් අවස්ථාවේදී හැදෙනවා. එතකොට ඒ සමහර වෙලාවට ඒක ඕනවට වඩා වැඩි වෙලා සීනි බස්සනවා. මම හොඳම උදාහරණය තමයි ඒගොල්ලන්ට කියන්නේ ඔය දියවැඩියාව නැමැති රැල්ල එන්න ඉස්සෙල්ලා සුනාමි එක මතකනේ. රැල්ල පස්සට ගිහිල්ලා තමයි ආවේ ලොකු රැල්ල. දැන් මේ රැල්ල මුහුදාර පස්සට ගිහිපු අවස්ථාව තමයි ඔය පූර්ව දියවැඩියාව සහ අඩු සීනි බොහෝ දෙනාගේ. ඊට පස්සේ තමයි ලොකු රැල්ල එන්නේ. කාලයක් ගිහිල්ලා අපි දන්නවා වාහනයක් වුණත් හරියට ක්‍රියා කරන්නේ නැත්නම් එන්ජින් එක ගියත් ඕවර් හීට් වෙනවා. හොඳට අමාරුවෙන් ඇදගෙන ගිහිල්ලා තමයි එන්ජින් එක සීස් වෙන්නේ. අන්න ඒ වැනි අවස්ථාවක් තමයි ඔය පූර්ව දියවැඩියාව. නමුත් ඉතා විරල අවස්ථා තියෙනවා. සීනි බහින අපි හෝමෝන පිළිබඳ බලනකොට අග්න්‍යාශයේ ගැටිත්තකින් අසාමාන්‍ය ලෙස ඉන්සියුලින් හැදෙන්න ගත්තොත් අපි කියනවා ඉංග්‍රීසියෙන් ඉන්සියුලින් නෝමා කියලා. මිලියනයකට එක්කෙනෙකුට වගේ. තව නොයෙකුත් ඇඟේ ඇතිවිය හැකි මේ ගැටිති මගින් අනිත් ග්‍රන්ථිවල සීනි බස්සන ටිකක් භයානක අවස්ථා තියෙනවා. ඉතින් මේවා ඉතා විරලයි. අපි මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. නමුත් අති බහුතරයකට ඔය අඩු සීනි කියන්නේ පූර්ව දියවැඩියා තමයි.
ඩොක්ටර්, ගොඩක් වෙලාවට මේ දියවැඩියාව තියෙනවා කියලා කිව්වහම දැනගන්න ලැබුණාම ගොඩක් අය බය වෙනවා. ඉතින් මං අහන්න කැමති මේ දියවැඩියාව කියලා අපි දැනගත්තාම අපි බය වෙන්න ඕනේද?
මං හිතන්නේ ඉතින් අපේ කාර්ය මේ ගැන බය නැති කිරීම. මං දන්නවා බොහෝ දෙනෙක් විශේෂයෙන්ම දැන් අපි දන්නවා ප්‍රවණතාවයේ ඉතා අඩු වයසෙන් පාසල් යන ළමුන්ට පවා මේ රෝගය වැළඳෙනවා. මොකද වෙනස් වන ජීවන රටාව නිසා. වැරදි ආහාර පුරුදු, ව්‍යායාම මධිකම, උසට සරිලන බරක් පවත්වා නොගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් අඩු වයසෙනුත් හැදෙනවා. ඉතින් බොහෝ විට මේක මුළු පවුලටම දෙමාපියන්ට ඒ සමහර එවලාට ළමයට වඩා දෙමාපියන්ට ලොකු ප්‍රශ්නයක්.
වෛද්‍යතුමනි, අනිත් එක තමයි ගොඩක් වෙලාවට මේ දියවැඩියාව තියෙනවා කියලා අපි දැනගත්තාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට දැන් මේක අලුතෙන්ම තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මට පුළුවන්ද ව්‍යායාම සහ ආහාර වලින් විතරක්ම මෙය පාලනය කරන්න බෙහෙත් වලට යන්න කලින් කියන එක. ඉතින් ඒ පිළිබඳව ඔබේ අදහස කොහොමද කියලා දැනගන්න කැමතියි.
නෑ, ඔබ අහපු එකේ අනිත් එක තමයි අපි කියනවා ඉංග්‍රීසියෙන් ඩයබිටිස් ඩිස්ට්‍රස් කියලා මේ වචනයක් තියෙනවා. දියවැඩියාව නිසා ඇතිවෙන ආතතිය. ඒක පවුලටත් දැනෙනවා, ඒ හැදෙන කෙනාටත් දැනෙනවා. ඉතින් බොහෝ විට අම්මලා තාත්තලා ඇවිල්ලා කියනවා මේ කරුම ලෙඩක් හැදිලා තියෙනවා. ඉතින් මේක කරුම ලෙඩක් කරගන්න අවශ්‍ය නැහැ. හරි ආකාරව තමන්ගේ ජීවන රටාව සකසා ගත්තොත්, ආහාර පුරුදු පොඩ්ඩක් වෙනස් කරලා දියවැඩියාවට ඔබින ලෙස සකසා ගත්තොත්, නිරතුරුවම ව්‍යායාමයක් කරලා දවසට විනාඩි 30ක් පමණ එහෙම කරලා අවශ්‍ය නම් බැරි වුණොත් ඖෂධ පැත්තටත් යොමු වෙලා මේ රෝගය හරි ආකාරව කළමනාකරණය කරගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපි කියන්නේ දියවැඩියාව සමග වුණත් සුවබර ජීවිතයක්.
වෛද්‍යතුමනි, ඒ ප්‍රශ්නත් එක්ක මම අහන්න කැමති, කෙනෙක් දැන් මුලින්ම දැනගත්තාම මට දියවැඩියව තියෙනවා කියලා, කොහොමද ඔහු ඇය ජීවන රටාව ඉනිෂියල් ස්ටේජ් එකේදී හැඩගස්වා ගන්න කියන එක අපිට පැහැදිලි කිරීමක් කරොත්?
ඔව්, මං හිතන්නේ මුලින්ම අපි කෙනෙක් දියවැඩියාව හැදුනහම විශේෂයෙන් දෙවන වර්ගයේ බලන්නේ ඔහුගේ ශරීරයේ උසට සරිලන බර තියෙනවද. බොහෝ වෙලාවට ඔහුගේ තියෙන්න ඕන බරට වඩා කිලෝ 5ක් 10ක් 15ක් වැනි ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. උදරයේ තියෙන මේදය ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊළඟට ඔහුගේ ආහාර පුරුදු ගැන අපි සොයලා බලනවා මොනවද වෙන්නේ. බොහෝ විට බැලුවාම කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර, ඒ කියන්නේ අපි කියනවා මේ රිෆයින් කාබෝහයිඩ්‍රේට් කියලා සුදු පිටි වර්ග, පාම් පිටි මිශ්‍ර ආහාර අති අධික ලෙස භාවිතා කරන, කෙන්දි සහිත එළවලු බොහෝ අඩුවෙන්, ප්‍රෝටීනත් අඩුවෙන් වැඩිපුරම කාබෝහයිඩ්‍රේට් ආහාර භාවිතා කරන, සහ පැණි බීම, පැණි රස දේවල් අර ඒවත් බලපානවා. ඒවා නොගත්තත් අර අධික කාබෝහයිඩ්‍රේට් අධික කෑම තුන් වේලටම ගන්න උදවියට මේ තත්ත්වය ඇති වෙනවා. ඔවුන්ගේ ආහාර ගැන අපි බලනවා. ඊළඟට ව්‍යායාම, ඔවුන්ගේ ක්‍රියාශීලී බව කොහොමද, දවස තිස්සෙම එක තැන වාඩි වෙලා කරන රස්සාවක් හෝ ක්‍රියාශීලී බවට යොමු වෙන්නේ නැති කොට්ටාසයට තමයි වැඩිපුරම මේක හැදෙන්නේ. අපි කියනවා මේ දෙවන වර්ගයේ දියවැඩියාව ලයිෆ් ස්ටයිල් ඩිසීස්, නැත්නම් මේ ජීවන රටාව නිසා, නූතන ජීවන රටාව නිසා ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙච්ච රෝගයක්. 1992 දී ලංකාවේ 2.5% විතර තිබුණේ ප්‍රතිශතය. ඊළඟට 2007 වෙනකොට 10.4% පැන්නා. දැන් 2019 2021 සංගණනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුළු රටටම 15% පමණ. නමුත් වෙස්ටර්න් ප්‍රොවින්ස් මේ කොළඹ ප්‍රදේශයේ 28-30 දක්වා වැඩි වෙලා තිනවා. අවුරුදු 18-65 අතර අයගේ දියවැඩියාව තියෙන ප්‍රතිශතය, එක්කෙනෙක් 3 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් ප්‍රමාණයට, 4 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් ප්‍රමාණයට වගේ වැඩි වෙලා තිනවා. ඇයි එහෙම? දැන් ඒක ඌව ප්‍රදේශයේ බැලුවොත් මේක අඩුයි, 15%-14% විතර. මොකද්ද වෙනස? මේ ජීවන රටාව කාර්ය බහුල ප්‍රදේශවල ආහාර පුරුදු, මිනිසුන්ට කෑම ගන්න වෙලාවක් නැහැ, පාරට ගොඩක් වෙලාව වැය කරනවා, ව්‍යායාම කරන වෙලාව ඉන්නේ පාරේ සමහර වෙලාවට එක තැන. ඊළඟට ආහාර හොඳ සමබල ආහාර වේලක් කරගන්න, ගෙදර හදාගන්න එක වෙනුවට යන ගමන් කොහෙන් හරි මේ ෂණික ආහාර වේලක් ගන්න සිදුවෙනවා කාර්යබහුලතාවය නිසා. මෙන්න මේ කාරණා නිසා තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේක ජීවන රටාවෙන්ම අනිත් පැත්ත හරවන්න පුළුවන්.
වෛද්‍යතුමනි, මං නිතර දැකලා තියෙන දෙයක් තමයි සමහර වෙලාවට දියවැඩියාව තියෙන කෙනෙක් බෙහෙත් ගන්නවා. හැබැයි ඒ බෙහෙත් ගන්නකොට සමහර වෙලාවට ඔවුන්ගේ මතය තියෙනවා, මම බෙහෙත් ගන්න නිසා මම ඕන දෙයක් මට කන්න පුළුවන්, ඕන ප්‍රමාණයක් මට කන්න පුළුවන් කියලා. මේ වගේ දේවල් අපිට ඇහිලා තියෙනවා, අපි දැකලා තියෙනවා. ඉතින් වෛද්‍යතුමනි, ඔබේ අදහස කොහොමද? මේ බෙහෙත් බිව්වා කියලා අපිට ඕන තරම් කන්න පුළුවන්ද, ඕන දෙයක් කන්න පුළුවන්ද? ඉතින් මේ පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා මං හිතනවා. මං හිතන්නේ අපිට අපිව අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම්, සමහරවිට දියවැඩිය තියෙන කෙනෙක්, මේ වගේ මතයක් තියෙන කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ පිළිතුර වඩාත් වැදගත් වෙයි.
ඔව්, මං හිතන්නේ ඒක වැරදි ප්‍රවේශයක්. අපි කියන්නේ දියවැඩියාවේ පාලනේ ප්‍රථම පියවර හොඳ ආහාර පුරුදු, දෙවන පියවර නිරතුරුව කරන ව්‍යායාම, තුන්වෙනි පියවර තමයි බෙහෙත් පෙති වර්ග බොන දේවල්, හතරවෙනි පියවර තමයි ඉන්සියුලින් නික්ෂේපන නැත්නම් ඉන්ජෙක්ෂන්ස් වලට යාම. ඊළඟට එහාට ඔබට ගිහිපු පියවරවලුත් තියෙනවා. මේ ඔපරේෂන් පවා කරන්න පුළුවන් නූතන විද්‍යාව අනුව ඉතාම බරාධික ස්ථූලතාවයේ තියෙන උදවියට අපි බඩ පොඩි කරන ඔපරේෂන්, අපි කියන බැරියට්‍රික් සර්ජරි කරලා දියවැඩියාව අන්න ඒකේ අනිත් පැත්ත හරවන්න පුළුවන් බොහෝ විට ජීවිත කාලයම. අපි නිට්ටාවට කියලා ඒත් අපි කියන්නේ, මොකද පොඩි ප්‍රතිශතයක් තියෙනවා. ආපහු කෑම පුරුදු වෙනස් කරගත්තොත් නැවතෙන්න පුළුවන් ඕනම වෙලාවක. සෝ ඉතින් අර මුල් පියවර දෙක පන්නලා තුන්වෙනි පියවරට ගියයි කියලා ඒක හරි යම් කාලයකට පාලනය කරන්න පුළුවන්. ඉතින් අනවශ්‍ය ලෙස බෙහෙත් වර්ග දෙක තුනක් ගන්න වෙනවා අර මුල් පියවර දෙක හරියට කරේ නැත්තම්. එක පෙත්තකින් පාලනය කරගන්න පුළුවන් රෝගේ පෙති හතර පහක් බීලා කරගන්න වෙනවා. తాවකාලිකව කරන්න පුළුවන් අවුරුදු 5-10ක් යයි. නමුත් එතකොට ඇඟ ඒ පෙතිවලට හුරු වෙලා අන්තිමට ඉන්සියුලින් ඉන්ජෙක්ෂන්ස් නික්ෂේපන දක්වා යන්න සිදු වෙනවා ඉක්මනට.
ඩොක්ටර්, මේ ප්‍රශ්නත් මම අහන්නේ මම මේ සමාජය තුළ දකින දෙයක්. ඇත්තටම සමහර ලාවට කෙනෙක්ට දියවැඩියාව තියෙනවා කියලා දැනගත්තාම මේ අය ගොඩක් වෙලාවට ගොඩ වෙදකම් කරනවා. සමහර ලාවට ආහාර වලින් මේ ගොඩ වෙදකම් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ කරවිල කෑවහම සුගර් අඩු වෙනවා කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් කරලා සුගර් අඩු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ක්‍රමයන් හරිද වැරදිද, මේ ක්‍රමයන් භාවිතා කරන්න අපිට පුළුවන්ද, මේක වෛද්‍ය විද්‍යාව අනුව මේවා තහවුරු කළද තියෙන්නේ කියන එක පිළිබඳව අපි කතා බහ කරමු. ඒ වගේම තමයි සමහර වෙලාවට කෙනෙක් ඉන්සියුලින් ගන්නකොට වුණත් සමහර වෙලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි සුගර් වැඩි වුණාම ඉන්සියුලින් ඩෝසේජ් එක වැඩි කරලා ගන්නවා. ඉතින් මේ වගේ දේවල් කරන එක සුදුසුද නැද්ද කියන එක අපි කතා බහ කරමු.
ඔව්, ඉතින් අපේ ඖෂධ වර්ග තියෙනවා ඉන්සියුලින්. අපි හිතනවා දැන් යම් අවස්ථාවකදී, හදිසි අවස්ථාවකදී උණක් වෙන අපි මේ අමාරුවක් වෙලා රෝහලකට ආවම අධික ලෙස මේ සීනි මට්ටම වැඩි වෙලා නම් අපි ඉන්සියුලින් ඖෂධ මේ ඉන්ජෙක්ෂන්ස් දීලා සීනි බස්සන. ඒක කමක් නැහැ. ඉතින් වෙන යම් කිසි දෙයක් තියෙනවා සීනි බහින හරියට අද්දුටු සහ විද්‍යානුකූලව ගන්න පුළුවන් මාත්‍රාවක් ගන්න දෙයක් නම් කමක් නැහැ. නමුත් ආවට ගියාට යම්කිසි දෙයකින් යම්කිසි කෑමකින් සීනි අඩු වෙනවා කියන මතයට ඒක දෙතුන් ගුණයක් අරගෙන එකපාර්ට සීනි බස්සන්න යන විදිය සුදුසු නැහැ. මොකද අපි දන්නවා ඕනම බෙහෙතක ඒ මාත්‍රාවට ගත්තොත් ඒ සීනි අඩු වෙලා හොඳයි, මාත්‍රාවට එහායින් ගිහිල්ලා වැඩිපුර ඕවඩෝස් එකක් ගත්තොත් ඒකේ මේ ප්‍රතිවිපාකත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක දැනගෙන කරන්න ඕනේ. අර විදියට හදිස්සියක මිසක් වෛද්‍යවරුගේ අනුමැතිය ඇතුව මිසක් එහෙම කිරීම මං හිතන්නේ සුදුසුයි කියලා.
වෛද්‍යතුමනි, ගොඩක් වෙලාවට අපි අපිට ලෙඩක් හැදුනහම වෛද්‍යවරුන් කියන දේ තමයි විවේක ගන්න, හොඳ නිින්දක් අවශ්‍යයි, මේ වගේ දේවල් අපිට අහලා තියෙනවා. ඒ වගේම වෛද්‍යවරුන් අපිට කියලා තියෙනවා. ඉතින් මේ නිින්දත් එක්ක මෙදිය වැඩියාවට තියෙන සම්බන්ධතාවය පිළිබඳව අපි කතා බහ කරොත් හොඳයි නේද?
හරි. සෝ අපි දන්නවා නිින්ද යම් කෙනෙකුට ඒක තමන්ගේ පරිවෘත්තියට ඉතාත් අවශ්‍ය දෙයක්. අඩු ගානේ පැය 6-7ක් වැනි ප්‍රමාණයක් මේ වැඩිහිටි පුද්ගලෙකුට අවශ්‍යයි එක දිගට හොඳට ගන්න නිඳ. ඉතින් මේකින් අපි කියනවා මානසික ආතතිය වැනි දේවල් අඩු වෙනවා. ඊළඟට අපේ ඇඟේ තියෙනවා ආතතිය හා සම්බන්ධ තවත් හෝමෝන වර්ග, ස්ට්‍රෙස් හෝමෝන්ස් කියලා තියෙනවා. කෝටිසෝල් ග්‍රෝත් හෝමෝන් ඒ වගේ දේවල්. එවැනි හෝමෝන අර හරි නිින්දක් ලැබුන් නැත්තම් වැඩි මට්ටමක පවතින්නේ. අර ඇඟ කියන්නේ සමනය වෙන්න හොඳට නිදාගෙන මේ හෝමෝන මට්ටම් අඩු වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. ඉතින් මේ හෝමෝන මගින් රුධිරේ සීනි මට්ටම වැඩි කරන ඒවා තමයි අපි මේ ස්ට්‍රෙස් හෝමෝන් සහ ආතතිය සම්බන්ධ හෝමෝන කියන්නේ. ඉතින් එහෙම වක්‍රාකාරව බැලුවොත් හරි නිින්දක් ලැබෙන්නේ නැත්තම් ඒක මානසික ආතතිය වැඩිවීමටත් මේ ක්‍රියා කරනවා. සහ අපි දන්නවා අපේ පරිවෘත්තිය වේගය ප්‍රමාණය ඔක්කොම දැන් පාලනය කරන්නේ මොළෙන් කියලා හොයාගෙන තියෙන්නේ. මොළේ විවිධ කොටස් වලින් එන හෝමෝන මගින් අපගේ පරිවෘත්තිය වේගය ඒට අමතරව ඉන්සියුලින් හෝමෝනේ සංවේදීතාවයත් පාලනය කරන හෝමෝන තියෙනවා මොළෙන් එන. ඒ ඔක්කොම අපි කියන්නේ අවුල් වෙනවා, එහා මෙහා වෙනවා. එතකොට වක්‍රාකාරව සීනි වැඩි වෙන්න පුළුවන්.
වෛද්‍යතුමනි, මං අහන්න යන ඊළඟ ප්‍රශ්නය මං හිතන්නේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නය. මොකද ගොඩක් වෙලාවට දියවැඩියාව දැනගත්ත කෙනෙක් සමහර වෙලාවට බෙහෙත් කරන්න නැතුව ඉන්නවා නේ. මේක මට ව්‍යායාම වලින් හරි එහෙම නැත්නම් මගේ ආහාර පාලනයකින් මට කරන්න පුළුවන් කියලා තමන්ම මේකට ප්‍රතිකර්ම යොදා ගන්න වෙලාවල් තියෙනවා. නමුත් මේ දියවැඩියාව කියන එක හරි භයානක දෙයක් බව වෛද්‍යවරුන් නිරන්තරයෙන්ම පවසන දෙයක්. ඉතින් දියවැඩියාවට බෙහෙත් නොකළොත් ඇතිවන සංකූලතාවයන් පිළිබඳවත් අපි කතා බහ කරලා අපේ ප්‍රේක්ෂකයන්ව අපේ අසන්නන්ව දැනුවත් කරමු.
ඒක තමයි මං හිතන්නේ ඉතාම වැදගත්. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේක සයිලන්ට් කිලර්. ඒ කියන්නේ නිහඬ මාරයෙක් කියලා. ඉතින් ඒකත් දැනගන්න ඕනේ. මේ රෝගය සමග සුවබර ජීවිතයක් ගත කරන ගමන් ඒක නරකතට හරව ගත්තොත් නිහඬ මාරයෙක් බවට පත් වෙන්න පුළුවන් දන්නේම නැතුව. මේ රෝගය වැඩ කරන්නේ බොහොම හිමින්. ඒ කියන්නේ ඇඟට උගුරට නෙමෙයි ඇඟට නොදැනී යටින් ඒ කියන්නේ දිය යටින් ගින්දර යන විදියට තමයි මේක මේ රෝගේ වැඩ කරන්නේ. මොකද මූලික අවස්ථාවේදී දැනෙනවා. දැන් අපි හිතමු සීනි දැනගන්නකොට 200ට 300ට නැග්ගා. අපි මං හිතන්නේ කියන්නත් ඕනේ දැනුවත් කරන්න අධික පිපාසය, මුත්‍රා වැඩිපුර පිටවීම, එතකොට නොයෙකුත් මුත්‍රා මාර්ගයේ ආසාදන, අතපය හිරිවැටීම, ඇස් බොඳ වීම ඒවා මුලින් එනවා. යම් ප්‍රමාණයකට සීනි මට්ටම අඩු කරගත්තොත් සමහරලාට 200ට 150 වගේ ප්‍රමාණයට අඩු කරගත්තොත් අර රෝග ලක්ෂණ කිසි දෙයක් දැනෙන්නේ නැහැ. සමහරු ඉන්නවා 200-250ට නැග්ගත් රෝග ලක්ෂණ නැති ඇඟ පුරුදු වෙනවා. ඒ වැඩි සීනි මට්ටමට ඇඟ පුරුදු වෙනවා. එතකොට ඔවුන් හිතනවා මට මුකුත් දැනෙන්නේ නැහැ, අමාරුවක් නැහැ, ඔක්කොම හරි කියලා. නමුත් අපි දන්නවා 120-125ට වැඩිපුර තියෙන හැම මොහොතකම මේ රුධිරයේ දුවන ග්ලූකෝස් නැත්තම් සීනි විසක් හැටියට තමයි අපි සලකන්න ඕනේ. තමන්ගේ රුධිර නාලවල අපි තියනවා මේ තියනවා එන්ඩොතීලියම් නැත්තම් මේ පටලයක් තියනවා රුධිර නාලවල තියෙන සෛල පටලේ. ඒකට මේ පොඩ පොඩ මේ අධික ග්ලූකෝස් ගිහිල්ලා හානි කරනවා. එතකොට නිකන් හිතන්න ඇලෙන සුළු බවක් බව වැඩි වෙනවා මේ රුධිර නාල ඇතුලේ. බලන්න නිකන් අර PVC පයිප් එක වයර් බ්‍රෂ් එකක් දැම්මොත් මොකද වෙන්නේ? අර ස්මූත් මේ අර හොඳට ගලන මේක නැතුව ඒකේ රළු වුණාම පෙඳ වතුර මේ කියන්නේ මඩ සහිත වතුර මොන හරි ගියොත් ඒ අර කුණු ටික ඔක්කොම බැඳෙනවා. ඉතින් එවැනි කෙනෙකුගේ අර මේ සීනි නිසා වෙනස් වුණ පටලයක් තියෙන ඒ රුධිර නාලවලට කොලෙස්ටරෝල් වැනි දෙයක් පොඩ්ඩක් හරි වැඩි වුණත් ඉක්මනට ඒක ගිහිල්ලා බැඳිලා මේ බ්ලොක් වෙනවා. නැත්නම් අපි කියනවා රුධිරයේ ගමන අඩාල වෙනවා. ඉතින් මේ සංකූලතා බොහෝ අති බහුතරය ඇති වෙන්නේ එකම හේතුව නිසා. කුඩා රුධිර නාල හිරවීම නිසා අපි කියනවා මයික්‍රෝවැස්කියුලර් කම්ප්ලේන්ට්. يعني කුඩා රුධිර නාල හිරවීම නිසා ඇති වෙන සංකූලතා ඇස් වලට, වකුගඩු, ස්නායු. ඊට වඩා ටිකක් විශාල ප්‍රමාණයේ රුධිර නාල හිරවීම සහ මේ වෙනස් වීම නිසා ඇතිවන සංකූලතා තමයි හෘදයාබාධ, අංශභාගය සහ කපාදයේ ඇතිවන ලේ ගමන අඩාල වෙලා කකුල් පාද අහිමි වීම දක්වා යන පෙරිෆරල් වැස්කියුලර් ඩිසීස් කියනවා. කකුල් වල ලේ ගමන අඩුවීම. ඉතින් මීට අමතරව එකිනෙකි හැම ඉන්ද්‍රියකටම බලපාන්න පුළුවන්. හමට, හමේ ආසාදන, දිලීර වර්ග, මුත්‍රා මාර්ගයේ ආසාදන. මේවා අර හය තමයි ප්‍රධානම සංකූලතා.
ස්තුති වෛද්‍යතුමනි, මෙම වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව නැවතත් මෙවැනි කතා බහකින් හමු වෙමු.
ජීවත්වෙන හැමෝටම පොදු කාරණය මොකක්ද කියලා ඔයාගෙන් ඇහුවොත් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි කාලය කියන එක. ලෝකේ ජීවත්වෙන අපි හැමෝටම විශ්වය විසින් පැය 24කින් යුතු කාලයක් දවසක් විදිහට ලබා දීලා තියෙනවා. දුප්පත් පොහොසත් ඒ වගේම වැඩිහිටි තරුණ ඕනම කෙනෙකුට කිසිම වෙනසක් නැතුව ලැබෙන මේ දවස ඔයා කොහොමද ප්‍රයෝජනට ගන්නෙ? අන්න ඒ කාරණය මත තමයි ඔයාගේ ඉලක්ක සපුරා ගැනීම, ඔබගේ සාර්ථකත්වය ඇති කර ගැනීම කියන මේ සියලු දේ රඳා පවතින්නේ.
ඔව් කමිල, බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ටයිම් මැනේජ් කරන්නේ කියන එක. කාලය කළමනාකරණය කිරීම කියන්නේ කාලය පාලනය කිරීම නෙමෙයි. කාලය පාලනය කිරීම කිසිම කෙනෙක්ට කරන්න බැරි දෙයක්. අපිට පුළුවන් වෙන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන එක තමයි මම නම් හිතන්නේ. සමහර වෙලාවට බොහෝ දෙනෙක් වැඩ ගොඩාක් එකට කරන්න යනවා. එකම වැඩේ සම්පූර්ණ කරන ලොකු වෙලාවක් ගන්නවා. නැතිනම් මේ කාලය කළමනා කරන්න බැරුව ගිහින් මානසික පීඩනයට ලක් වෙනවා. මම එහෙම දැකලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අදත් අපිත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගත සිල්වා. අමින්ත, මේ කාලය හරියාකාරව කළමනාකරණය කරන්න මොන වගේ දේවල්ද කෙනෙකු කරන්න ඕනේ?
සුබ දවසක් කියලා ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. නිරෝෂි අවස්ථාවට ගොඩක් ස්තුතියි. හඳුන්වා දීමටත් ස්තුතියි. අද දවසේ අපි ලොකු වැඩක් කරන්න හදන්නේ. නිරෝෂි කියපු විදිහටම යම්කිසි සංකල්පයක් අපි අද කතා කරන්න හදනවා. මේක කොහොමද විෂුවලයිස් කරගන්නේ අපේ ශ්‍රාවක පිරිස? මේක ටීවී කේ වැඩසටහනක් නෙමෙයිනේ, රේඩියෝ කේ යන වැඩසටහනක්. ඉතින් අපි උත්සාහ කරනවා මේ කියන කන්සෙප්ට් එක ඔබට ලයිව් මනසට හිතට දැනෙන විදිහට චිත්‍රයක් ඇඳගන්න පුළුවන් ආකාරයට කරන්නට. හොඳයි, අද දවසේ මාතෘකාව තමයි කාල කළමනාකරණය ගැන තියෙන නීති ටිකක්. The 8-8-8 rule, a balanced approach to time management කියලා කියන්නේ. ඔබ දැනටමත් දන්නව ඇති ලෝකයේ ඉන්න විවිධ විද්වතුන් මේ පැය 24 කාලය කොටස් තුනකට කඩලා තියෙනවා. 8-8-8 කියන රීතිය. එතකොට මේ ජීවිතයේ සමතුලිතතාවයේ ගන්න, ඒ කියන්නේ බැලන්ස් ලයිෆ් එකක් හදාගන්න, ප්‍රොඩක්ටිවිටි එක වැඩ කරගන්න, වැඩි කරගන්න, ඒ කියන්නේ ඵලදායිතාව වැඩි කරගන්න, හොඳ ජීවන තත්ත්වයක් යහපැවැත්මක් උපරිමයෙන් අරගන්න. එතකොට ඔබ වැඩ කරන හැම වෙලාවෙම ඒකේ ඵලදායිතාව ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගෙන වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා ගැනීම. ඊළඟට විශේෂම කාරණේ තමයි විවේකය කියන එක. හොඳ විවේකයක් කොහොමද ගන්නෙ? ඒ වගේම මේ පෞද්ගලික ක්‍රියාකාරිකම් කොහොමද අපි කරගන්නේ කියන කාරණේ ගැන තමයි අද දවසේ අපි මේ පැය 24 තුනට බෙදලා 8-8-8 කියන එක ගැන කතා කරන්නේ. නිරෝෂි, අද ඇත්තටම මේ වේගවත්ම ලෝකේ රැකියාව, පෞද්ගලික ජීවිතය සහ මේ ස්වයං රැකවරණය කියන එක කියන කාරණා තුරම සම්බර කරගන්න එක හරි වැදගත්. ඉතින් ඒ නිසා තමයි මේ 8-8-8 නීතිය කියන එක තෘප්තිමත් ජීවිතයක් ලබා ගැනීම සඳහා වැදගත් කියලා කියන්නේ. ඉතින් මේ සරල, ඒ වුණාට මේ ඵලදායි කාල කළමනාකරණේ උපාය මාර්ගික දේවල් ටික දවසේ කොටස් තුනකට බෙදුවා කියලා අපි මුලින් කිව්වා. අපි දැන් ඒක කතා කරලා බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. පළවෙනි පැය 8. අතර අපි තුනකට බෙදුවා කිව්වා. පළවෙනි පැය 8. එකකින් කියනවා, මේක ඉංග්‍රීසියෙන් කියනවා 8 hours of hard and honest work කියලා. අතර මේ පැය 8 හරියටම අපි අවංකව ගොඩක් කැප වෙලා වැඩ කරන්න ඕනේ කියන එකයි කියන්නේ. එතකොට මේක ලංකාවේ කට්ටියට කියනවර ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි නවසීලන්තයේ වගේ දියුණු රටකට මං හිතන්නේ මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. එතකොට මේ පළමු කොටසෙදි කියන්නේ ඔබේ වෘත්තීය ජීවිතය, කියන්නේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සඳහා කැප කරන්න කියලා කියන්නේ මේ පළවෙනි පැය 8. මේ පළවෙනි පැය 8 කියන්නේ ඔබට සාම්ප්‍රදායික විදියට උදේ 9 ඉඳලා 5 වෙන්න පුළුවන්, නැත්නම් 8 ඉඳලා 4 වෙන්න පුළුවන්. රැකියාවක් කරනවා නම් නැත්නම් ව්‍යාපාරයක් කරනවා නම් නැත්නම් ඔබ ස්වයං රැකියාවක් කරනවා නම් නැත්නම් නිවසක කළමනාකරණය කරනවා නම් මේ පැය 8 පළදායි වැඩක් සඳහා ಉಪಯೋಗي කරගන්න කියලා කියන්නේ. ඒතර මේකේ තියෙනවා චූටි ස්ටෙප්ස් ටිකක්. පළවෙනි ස්ටෙප් එක තමයි ප්‍රමුඛතා ලයිස්තුවක් ප්‍රයොරිටි ලිස්ට් එකක් හදන්න කියලා කියනවා නිරෝෂි. ඒතර මේකෙදි කරන්න ඕනේ වඩාත්ම තීරණාත්මක කාර්යයන් ටික ලයිස්තුගත කරලා ඒ ටික දවස ආරම්භ කරන්න කියලායි කියන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් මේක ඩිජිටලයිස් කරලා සිස්ටම් එකකට දාලා ටයිම් ෆ්‍රේම් එකකට දාලා ඉවරලා අපිට මේක රිවියු කරන්න බලන්න නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් අපි කිව්වා මේ පැය 8 හරියට වැඩ කරන්න කියලා. නොතනදී අවධානය වෙන කොහිටවත් යන්නේ නැතුව මේ වෙලාවේ සමාජ මාධ්‍ය අනවශ්‍ය රැස්වීම් ഘോഷාකාරී පරිසරයක ඔය වගේ දේවල් ගැන කන්සන්ට්‍රේට් කරන්න නැතුව අවධානය යොදවන්නේ නැතුව ෆෝකස් කරගෙන හරියට වැඩ කරන්නලු. මේක තමයි දෙවෙනි කතාව. ඊළඟට කියනවා මේ ජපනීස් සිස්ටම් එකක් තියෙනවා බහල ඇති සමහර වෙලාවට විනාඩි 45ක් නැත්නම් විනාඩි 55ක් වැඩ කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න කියලා කියනවා. එතකොට මේ විවේකය හරි වටිනවා. දැන් කොවිඩ් එකට ඉස්සෙල්ලා අපි විනාඩි කිව්වේ ඇවිල්ලා 55 කියන එක තිබුණා 45ක් තිබුණා. හැබැයි කොවිඩ් එකේදී තිබුණා 20-20-20 රූල් එක කියලා එකක්. ඒ කියන්නේ ඔබ එක දිගට තත්පර 20ක් වැඩ කරනකොට වැඩ කරලා ඉවර වෙලා අපි තුම කම්පියුටර් එකක වැඩ කරනවා එකම අරමුණක් ඔස්සේ එකම ફોකස් කරගෙන වැඩ කරනකොට ඔබ S2 පොඩ්ඩක් ඇහැට අරගෙන අඩි 20ක් නැත්නම් මීටර 20ක් ඈතින් තියෙන මොකක් හරි වස්තුවක් දිහා තත්පර 20ක් බලාගෙන ඉන්නලු. ඒ කියන්නේ ඔබ විනාඩි 20ක් එක දිගට වැඩ කරලා එකපාරට ඔබ තත්පර 20ක් ඔබට මීටර් 20ක් හෝ අඩි 20ක් දුරින් තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් දිහා මොකක් හරි ද්‍රව්‍යයක් හරි නැත්නම් අවට ලෝකයේ දිහා බලාගෙන ඉන්නලු. එතකොට තමයි මේ නැත්නම් වෙනවා කියලා කියන්නේ ඔබගේ මනස ફોකස් කරලා තියෙන මැෂින් එක හැදිලා තියෙන විදිහට මේ විනාඩි 20ක්ම එක දිගට ළඟ තියෙන දෙකක් ෂෝට් ඩිස්ටන්ස් එක තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි මනසට අමතක වෙනවා සමහර වෙලාවට ලොง ඩිස්ටන්ස් දුර බලන්න. ඒ නිසා තමයි මේ සිස්ටම් එක කොවිඩ් එකෙන් පස්සේ ආවේ. සෝ තත්පර 20ක් කොහේ හරි තැනක බලන්න අඩි 20ක් දුරින් කියන කතාව. එතකොට මේ ඒ තුලින් අපිට අපගේ ප්‍රොඩක්ටිවිටි එක පළදායිතාව ඉහළ නංවා ගන්න පුළුවන් කියන කතාවක් කියනවා. ඊළඟ දෙවෙනි කතාව තමයි නිරෝෂි. දැන් අපි මුලින්ම කිව්වා පළවෙනි පැය 8ේදී honest and hard work කියලා කිව්වා පැය 8. දැන් දෙවෙනි එකේදී කියනවා මේ පැය 8ක සුවදායි නිින්දක් ගන්න කියලා කියනවා. හරි, මේකට peaceful sleep කියලායි කියන්නේ. 8 hours of rest or peaceful sleep කියලා තමයි කියන්නේ. එතකොට දැන් ගොඩක් වෙලාවට ලංකාවේදී නම් අපි අපේ ස්ලීප් එක නිින්ද peaceful නෑ, distractions වැඩි. නමුත් අපි නව ශ්‍රීලන්තේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට කතා කරන්නේ ඒ රටේ අපි ගොඩක් දුරට අපි මේක මැනේජ් කරලා නිසා මේ කතාව ලීසි. එතකොට විවේකය හා පුනර්ජීවනය කියන මේ කොටස සඳහා සහ හොඳ සෞඛ්‍ය ලබා ගැනීම සඳහා මේ හොඳ නිින්ද ඕනිලු අපිට. එතකොට මේකෙදි හොඳ නිින්දක් කියන්නේ ගුණාත්මක නිින්දක්, quality sleep එකක්. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ආදරණීය මිත්‍රවරුනි මේ පැය 8ම නිදිය ගන්න කියලා. අපිට ඕන නම් ඔක තුනට කඩා ගන්න පුළුවන්. පැය 6ක් නිදිය ගත්තොත් ඇති කියලානේ කියන්නේ හොඳටම. සාමාන්‍යයෙන් හොඳටම පැය 6ක් හොඳට නිදාගත්තොත් ඇති කියලා තමයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කතාවේ කියන්නේ. එතකොට පැය 6ක් හොඳ නිින්දක් ගන්නකොට නිින්දට ඉස්සෙල්ලා පැයක් ගන්න පුළුවන් රෙස්ට් එක. නිින්දට පස්සේ තව පැයක් අරගන්නත් පුළුවන්. දැන් මේක කොහොමද කරන්නේ කියලා කියන්නේ දිනචර්යාවක් ටයිම් ප්ලෑන් එකක් හදා ගන්න කියලා කියනවා. ස්ථාවර නිින්දකට යන්න කියලා කියනවා. නිින්දට යන්න ඉස්සෙල්ලා දවස ගැන පොඩි රිෆ්‍රෙෂ් කරගෙන මොනවද කරේ කියලා ප්ලෑන් එකක් හදා ගන්නලු. ඊට පස්සේ සුවපහසු පරිසරයක් නිදා ගන්න ඕන කරන පරිසරයක් කාමරේ හදා ගන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ වයින් ඩවුන් කියලා කියනවා. ඊට පස්සේ ඔබට විවේක ගැනීමට උපකාර වෙන නින්දට යන දිනචර්යාවක් වර්ධනය කරගන්න. පොතක් බලන්න, භාවනා කරන්න, උණුසුම් ස්නානයක් කිරීම, ඒ කියන්නේ නින්දට ඕන කරන සංඥාවල් ටික ගන්න, ඒ දේ කරන්නලු. ඊට අමතරව මේ ඩිජිටල් තිරේ නැත් වෙන්නලු. දැන් මෙතන කියනවා නින්දට ආමු වශයෙන් පැයකට පෙර ඩිජිටල් තිරේන් ඈත් වෙන්නලු. දැන් දුරකථන, ටැබ්ලට්, පරිගණක මගින් නිකුත් කරන මේ නිල් ආලෝකය ඔබේ නින්දට වක්‍රාකාරයෙන් බාධා කරනවා කියලාලු කියන්නේ. එතකොට අපි දැන් දෙවෙනි පැයට ගැනත් කතා කරා. තුන්වෙනි පැයට තමයි හරිම සංකීර්ණම පැයට. මේකේ තියෙනවා මේ අන්තිම පැයට කියනවා 8 hours of personal activities, self activities කියලා කියනවා. මේ කොටසේ කරන්නේ ඔබේ ජීවිතය පොහොසත් කරනවලු. ඔබ පොහොසත් කරන කාලයක් විදියට තමයිලු කියන්නේ. ඒතර මේකෙදි ඔබගේ පවුල, විනෝදාංශ, ව්‍යායාම්, ඉගෙන ගන්න එක, විවේකය කියන කාරණයන් සඳහා කාලය විඩංගු කරන්නලු. දැන් මේකේ තියෙනවා අපි කාරණා තුනක් මේක කතා කරනවා. F3 S3 H3 කියලා මේ අන්තිම පැය අට අපි වෙන් කරනවා. මේකේ පළවෙනි පැය පළවෙනි කොටසට අපි කියනවා F3. ඒකට කියනවා family, friends and faith කියලා. ඒ කියන්නේ ඔබගේ අර පැය අටක් නිදිය ගත්තා, පැය අටක් ඔබ වැඩට ගියා, තව පැය අටක් ඔබට තියෙනවා නේද? අන්න දැන් තමයි ඔගොල්ලෝ තීරණය ඇති දීහාම්ඳුනේ අපිට තව පැය අටක් විතර තියෙනවා කියලා නිරෝෂ. හරි. ඔන්න එතකොට මේ පැය අට තුලදී ඔබගේ පවුලේ කට්ටියත් එක්ක සමීපව ඇසුරු කරන්න, ඔබගේ යාළුවොත් එක්ක ඇසුරු කරන්න, පන්සලකට පල්ලියකට ගිහිල්ලා ඒ වගේ දේවල් බණක් භාවනාවක් කරන්න කියන කතාවේ තමයි එතන කියන්නේ. ඊළඟට S3 කියලා කියනවා මේ soul service and smile. service කියලා මෙතන කියන්නේ ඇවිල්ලා පොඩ්ඩක් අපේ ඇඟ සර්විස් කරගන්න කියලා කියන්නේ. එතනදීත් අපිට චුටි භාවනාවක් වගේ කරගන්න පුළුවන්. හොඳට හිනා වෙන්න කියලා කණ්ණාඩිය දිහා බලාගෙන ලස්සන හිනාවක් දෙන්න, ගෙදර කට්ටියත් එක්ක ලස්සන හිනාවක් දෙන්න. ඒක හරි වැදගත්. මොකද අර සින්දුවක් තියෙනවා නේද, හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ කියලා නේද? නිරෝෂි ලස්සන සින්දුවක් තියෙනවා නේද? ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ තර වෙනවා, ඒ කියන්නේ මහත් වෙනවා කියලා. හැබැයි හිනා වෙනකොට අපේ ලස්සනට අපේ ෆීලිංස් හොඳට එළියට එනවා කියන කතාව තමයි එතනදි කියලා තියෙන්නේ. එතකොට තුන්වෙනි කාරණය තමයි H3 කියන එක. එතකොට අපි මේක කොටස් තුනකට බෙදුවා, F3, S3, H3 කියලා. එතන මේ අන්තිමේකෙදි කියනවා health, hygiene, hobby කියලා. එතකොට අපිට ශරීරයට ඕන කරන දේවල් ටිකක් අර හෙල්ති දේවල් ටිකක්, ඒ කියන්නේ චුට්ටක් එළියට ගිහිල්ලා ව්‍යායාම කරන්න, මේ හිරු එළියට අවතීර්ණ වෙන්න, හුලං ටිකක් අරගන්න. ගෙදර නම් ඔබ ඉන්නේ චුට්ටක් එළියට ගිහිල්ලා ඒ සිහිල් සුලං රැල්ලක් ඔබ අරගන්න. අර සින්දුවක් තියෙනවානේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ කියලා. ඉතින් මන් දන්නේ කාගේද සුවඳ මුසුවෙන්නේ කියලා. ඒ සිහිල් සුලං රැල්ලක් අරගන්න. ඊළඟට හයිජින් කියන්නේ එතකොට අපි පිරිසිදු හොඳ කෑම බීම ඒ දේවල් ටික ගන්න කියලා. අනිත් එක හොබි එක. මෙතන තමයි අර ඔබට පුළුවන් කිලෝමීටර් දෙකක් තුනක් හතරක් දුවන්න කියන දේවල්, ශරීරට ඕන කරන සුවතාවයේ ගේන දේවල් ටිකක් කරන්න පුළුවන්. එතකොට අපි අවසාන එකේදී අපි කතා කරා, මේක මම පොඩි සමරියයක් විදියට මම කියන්නම්. එතකොට අවසාන විනාඩි පැය අටේදී අපිට පුළුවන් ආදරණීයන් සමග ගුණාත්මක කාලයක් ගත කරන්න, ඔබේ පවුලේ අය මිතුරන් සමග අර්ථවත්ව ගත කරන්න, ක්වලිටි ටයිම් එකක් කතා කරන්න. එතකොට ඔබේ රිලේෂන්ෂිප් එක, සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ඊළඟට අපිට හොඳ විනෝදාංශ ටිකක් කරන්න පුළුවන්. අපිට සන්තෝෂය ගෙන දෙන්න, තෘප්තිය ගෙන දෙන්න, රුචිකත්වය ගෙන දෙන්න, කාලය කැප කරන්න, චිත්‍ර අඳින්න, ගායනා කරන්න, ක්‍රිකට් ගහන්න, දැන් නවසීලන්තේ නම් රග සෙල්ලම් කරන්නත් පුළුවන්. තනි තනියම කණ්ඩායමක් විදියට පවුලත් එක්ක කරන්න. ඊට පස්සේ ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය හොඳ පුරුදු ටිකක්, ඒ සඳහා ඔබ කාලය අනිවාර්යයෙන්ම වැය කරන්න ඕනේ. ඊළඟට මේ self studies මතක තියාගන්න, ඔබට පුළුවන් නම් මේ පැය 24න් එක පැයක් මම මේ කතා කරන්නේ අධ්‍යාපනයේ හදාරන දරුවන්ටවත්, ඒ කියන්නේ පශ්චාත් උපාධි MBA එකක් PhD කරන කට්ටියට නෙමෙයි. අපි හිතන්නේ දැන් අපි ඉගෙනගෙන ඉවරයි, නැත්නම් ඉගෙන ගන්න ඕනේ නැහැ කියන කට්ටියට. එතකොට මතක තියාගන්න, එක දවසක් එක පැය 24න් එක පැයක් ඔබගේ නව කුසලතා දියුණු කර ගැනීම සඳහා ඉන්වෙස්ට් කරන්න. ඒකට ඔගලොන්ට ඔන්ලයින් පාඨමාලාවකට ගිහිල්ලා පොතක් පතක් බලන්න කියන කාරණේ තමයි කරන්නේ. එහෙනම් අපි ඉවර කරනවා අද දවසේ. එතකොට 8:00 රීතිය සමග ඔබේ පැය 24 හරියට කළමනාකරණය කරලා බැලන්ස් කරගත්තොත් සරල නමුත් බලවත් ක්‍රමයක් ඔබගේ පුද්ගලික ජීවිතය ධනාත්මකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අද මේ අවස්ථාව ලැබීම ගැන ස්තුතියි. ලංකාවෙ ඉඳලා අපේ ආදරණීය ලාංකික ඒ වගේම නව ශ්‍රීලන්තයේ ඉන්න සියලුම දෙනාට ජයග්‍රහණය, සතුට, සොම්නස ප්‍රාර්ථනා කරනවා. අපි සත්‍යමත්ව සිහියෙන් අපේ ජීවිතේ දිනමු. ඔබ සැමට ජය, සතුට, වාසනාව වේවා. සුභ දවසක්.
ඉසුතිය අමින්ත, අද දවසේදීත් අපිත් එක්ක එකතු වුණාට, ලැබෙන සතියේදීත් මේ වගේ හොඳ කරුණු කාරණාවක් අරගෙන අපි අපේ ශ්‍රාවකයන්ව හමු වෙමු.
Oh, බලනවා ඊත බිඳු බිඳු පිනිහුලගේ ඉනසා ඊත හැනු
රෑට තාරකා විහිදෙනවා වගේ අපේ ජීවිතේත් පොඩි පොඩි එලියන් එකතු වෙලා ලස්සන වේදිකාවක් වෙනවා. ඒ නිසාම ඔබත් ඔබේ එලිය, ඔබේ හඬ, ඔබේ සිනහව ලෝකයට දාන්න අමතක කරන්න එපා. කෙනෙකුට ඔබේ වචනවලින් හෝ ඔබේ කමෙන් පොඩි ආදරයක් හෝ හුරුපුටි සෙනෙහසක් ලබා දිය හැකි නම් ඒ ජීවිතේ සැබෑ අරුත වේ. අපි අද වගේ හෙටත් මනස විවෘත කරගෙන හදවත් උණුසුම් කරගෙන අලුත් දිනකට පිවිසෙමු. අද දවසට මේ නිමාව සනිටුවන් කරන්නයි අපි සූදානම් වෙන්නේ. නමුත් ජීවිතේ සංගීතය නොනවතින්න. ඔබේ සිතේ ගීතය විකටම ඇහෙන්න දෙන්න.
ඉමරෝනුවන් නොබගේ කඳුලෙන් තෙමි ඊයේ දවාලේ අපගේ නොවේ ආශා දඟුල් යාවුනා වැතාන කාවෝ මදෝනුවන් ඔබගේ කඳුලෙන් තෙමි ඊයේ දවාලේ අපගේ නොවේ ආශා දඟුල් I'll be
සම්පූර්ණ වෙලා බැරිලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්න ඔබ සමට සුවදායක රාත්‍රියක්.
Your community on planetaudio.org.nz. If you've got a power account and live in Central, East or South Auckland, the Entrust dividend may be coming your way in late September. And who couldn't use a bit extra right now? Look out for the Entrust dividend pack in your letterbox or email inbox. Check your payment details are correct and let us know of any changes as soon as possible. Making sure we have your right details now will mean there will be no delays in paying you in September. Everything you need to know is at entrustnz.co.nz. Check it out.
Until alas dos ito, every Sabado, ibang tinig Pinoy.
May balitang Pinoy,
Showbiz Chika at Music Biz pa.
So join na kayo sa Tinig Pinoy 104.6 Planet FM.
Hello, I'm Mark.
I'm Cookie.
And I'm Pi.
Together, we bring you the buzz, hush, and the goss.
Keep yourself updated with the ongoing Philippine matters and reminisce the original Filipino music favorites.
Every Saturday from 12:25 until 2 p.m., Tinig Pinoy brings you the hottest and the latest.
Here on Planet FM 104.6.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
I love the fact that it's always constantly evolving.
Constantly evolving.
There's always something interesting, something new to find.
It's big, it's new, and it's different. The food and also how cosmopolitan it is.
And it has great coffee.
I love Auckland about the weather and the people. I think the capital is in Wellington, but the heart of New Zealand is in Auckland. Everything is happening here in Auckland.
The heart of New Zealand. 104.6 Planet FM. Loving Auckland, our diverse city.
Radio Aquama. BRCA.
Listen for the latest news interviews and the good music. Listen to 104.6 Planet FM every Saturday night from 8:30 p.m. for Radio Aquama.
Or you can listen online at planetaudio.org.nz/Radio Aquama.
Kei te whakaronga mai koe ki Planet FM, your community access radio station.
Got water where it shouldn't be? Better call Thomason's Waterproofing for reliable and expert workmanship. Their small whānau-owned business has the solutions for all your waterproofing needs. Call Simon on 021 261 0606 for a no-fuss quote. That's 021 261 0606.
Plus, they're a licensed building practitioner with PS3 sign-off authorisation.